Order, please. ජනාධිපති වරයාගෙන් ලැබෙන සංදේශ ගරු ජයසිරි මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තයෙන් මා වෙත පැවරුණ බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිලිට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තය සමග කිව යුතු 22-3 වගන්තය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමින් මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කථානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජන රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි එතුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කළ ප්‍රකාශය පරිදි ඊයේ දිනේදී එම හඬපට පාර්ලිමේන්තු මහලේකවරණයට බාර දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා එවැනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. ලිපිනයකන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් ආර්ථික සී නිවේදනය අද දින අපරභාග 2ට පාර්ලිමේන්තුවේ අංක 1 දරණ කාර්යක සභා කාමරයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව යන සංගම්වල ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැසීම සහභාගී වන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටිමි. ලිපිනයකන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා
නීජ කථානායකතුමනි 2017 වර්ෂයේ සඳහා ජනත් පෙරවරයාගේ අරමුදල පිළිබඳ විගණාධිපතිගේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි.
මුදල් කාර්යක සභාව වෙත යොමු කළ යුතුයිද යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම සමයන
2015 වර්ෂයේ සඳහා මහනගර වස්සායන සංවර්ධන අමාත්‍යාංශ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
බොහොම ස්තුතියි. කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාවයි මම කාර්යක සභාවේ සභාපති ගරු මහාචාර්ය ආශිම මාර්සිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ගරු රෝහිණී කුමාරී විජයරත්න මැතිනිය විසින් පිළිගන්නවා ඇති.
ස්තුතියි ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අධ්‍යාපනයේ සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව විසින් සකසන ලද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ජාතික ගුරුමාරු ප්‍රතිපත්ති චක්‍රලේඛය පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මං හිතනවා විනාඩියක් මට දෙනවා නම් හොඳයි ඔබතුමා. මෙතෙක් කාලයක් වසර ගණනාවක් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරු අතිවිශාල සේවාවක් කළත් ඒ අයගේ මාරුවීම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ තිබුණේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා ආංශික අධීක්ෂණ කමිටු මේ රටේ ස්ථාපිත කිරීමෙන් පසු යහපාලන රජය තුළ එවැනි තත්ත්වයක් මම නියෝජනය කරපු ගුරු ශේස්ත්‍රයේ ගුරු වෘත්තියට ලබා දෙන්න හැකියාව ලැබීම ගැන. මොකද එහෙම නැත්තම් හැමදාම සිද්ධ වුණේ නොයෙකුත් හේතුන් මත ගුරුවරු නොයෙකුත් හදාගත්ත බාහිර බලපෑම් වලට ලක් වෙලා බොහෝ ගුරුවරුන්ට මාරුවීම් වලට ලක්වන්නට සිදු වුණා. මින් ඉදිරියට ගුරුවරුන්ට එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ මේ ගුරු මාරු ප්‍රතිපත්තියත් එක්ක. ඒ නිසා මේකෙදි මම ස්තුතිවන්ත වෙනවා යහපාලන රජයටත්, ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහත්මයාටත්, ආංශික අධීක්ෂණ කමිටුවේ සියලුම නිලධාරි මහත්වරුන්ටත්, අධ්‍යාපන අමාත්‍යංශයටත් මේ සඳහා සහයෝගය දැක්වීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම වෘත්තීය සමිති 16ක් අපිත් එක්ක මේ සඳහා එකතු වුණා. ඒ වෘත්තීය සමිති 16 සියලුම නියෝජිත මහත්වරුන්ටත් මම මගේ ස්තුතිය මේ වෙලාවේ පුදකර සිටිනවා ආංශික අධීක්ෂණ කමිටුව වෙනුවෙන්.
බොහොම ස්තුතියි. වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා
මම පළවෙනි ප්‍රශ්නය අහනවා ගරු නියෝජක කතානායකතුමා.
ගරු මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතභාවය සහ පාරිභෝගික සුබ සාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා නැසීමට.
සාතේ දෙකක් කල්ලේ ඉන්නවා නියෝජක කතානායක.
ප්‍රශ්න අංක දෙක ගරු චමින්ද විජේසිරි මැතිතුමා. ප්‍රශ්න අංක තුන ගරු හේෂා විතානගේ මැතිතුමා.
ආහන ගරු නියෝජක කතානායක.
ගරු මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔව් පළවෙනි උත්තරේ 2:28 කි උණ පෝෂණය වන්නේ සමාවෙන මෙම යාය සඳහා උඩකන්ද අමුණසා මොරගාහින නමින් අමුණු දෙකක් ක්‍රියාත්මක වේ. නමුත් මෙම අමුණුද පෝෂණය වන්නේ තේවතු මැදින් එන ජල ප්‍රභවයන්ගෙන්ය. එම ජලය මෙම කුමුරු යාය පෝෂණය කිරීමට ප්‍රමාණවත් නොවේ. මේ වන විට 5:00 වගා කර ඇති අතර උල්පත් ජලය මගින් 2:00 වීවගා කරන අතර වර්ෂා ජලය මගින් 3:00 එරවලු වගා කරනු ලැබේ. ඉතිරි ප්‍රමාණය වගා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. 20:20 සංවර්ධන ව්‍යාපෘති යටතේ ඊළඟ ප්‍රශ්නට උත්තරේ, වලවේගඟ හරස් කර අලුතින් වේල්ලක් ඉදිකර ජලය ලබා ගැනීම සඳහා ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 20:20 වර්ෂයේ සුළු වාරිමාර්ග ප්‍රමුඛතා ලේඛනයට අතුලත්ව මෙම ඇස්තමේන්තු මුදල 135,000 අවසාන උත්තරේ අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මේක කාලෙකට පෙර මම ඉදිරිපත් කළ ප්‍රශ්නයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මෙතන මේ 28 කියන භූමි ප්‍රදේශයක් ගැන උදාහරණයක් විදියට දැක්වේ. අපි නියෝජනය කරන රතුපුර දිස්ත්‍රික්කයේ බහුතරයක් ගොවි ගම්මානවල විශේෂයෙන් ඒ අවුරුදු පාරම්පරිකව ගොවිතැන් කටයුතු කරපු අපේ අහිංසක අම්මල තාත්තල මේ වෙනකොට ගොවිතැනින් එළියට යන්න ප්‍රධාන හේතුව තමයි නිසි වාරික ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක නොවීම. සාම්ප්‍රදායිකව ඉදිරියට අරගෙන යන්න බැරිකම නිසා ගරු ඇමතිතුමා කිව්වා වගේ මේක මේ අවුරුදු 10ක අවුරුදු 15ක කාලයක ඉඳන් මේක පුරම් බවට පත් වෙන්න ප්‍රධාන හේතුනේ අර වසර ගණනාවක් ඔය කියන තේවතු මැදින් ආපු ජල පහර වෙන වෙන අවශ්‍යතාවයන් වෙනුවෙන් හරස් කරලා අරගෙන තියෙනවා. මගේ ප්‍රශ්නේ වෙන්නේ ඒක. එතකොට මේ අවුරුදු ගණනාවක් අහිංසක දුප්පත් මිනිස්සු වගා කරපු කුඹුරු බිමක් අද මුඩු බිමක් බවට පත් වෙලා තියෙන්නේ. මේ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් වගකීම්ත්තන් මේ වෙනුවෙන් මැදිහත් වෙලා නැහැ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේක බලංගොඩ ප්‍රදේශයේ විතරක් නෙවෙයි රතුපුර දිස්ත්‍රික්කයේ ගත්තම විශාල වශයෙන් තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම ඔබතුමාගෙන් අහනවා මේ ප්‍රශ්නයත් එකක්. මේකෙත් එහෙම නිසි ක්‍රමවේදයකින් ජල පරිභෝජනය සඳහා ඒ අවශ්‍ය නීති රාමුවක් නැත්නම් ඒ අවශ්‍ය වැඩසටහනක් නොමිති වීම තුළ තමයි මේ අහිංසක ගොවින්න මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඔබතුමාලාගේ නව රජයේ තුල යම් කිසි වැඩසටහනක් යම් කිසි අදහසක් තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
ගරු ඇමතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාත් මුළු රටත් දන්නා පරිදි අපේ රටේ වැඩියම අලෙවිවන භාණ්ඩය තමයි සහල්. තෙල් වලටත් වැඩිය අලෙවිවන භාණ්ඩය සහල්. මේ එන්නේ කෘෂිකර්මාන්තය යටතේ. අවාසනාවකට වගේ මේ දක්වා කෘෂිකර්මාන්තය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් වෙලා නැහැ. එසේ රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් වුවහොත් මෙවැනි ප්‍රශ්න ඉදිරියට මතුවන්නේත් නැහැ. මේ කුඹුරු පුරන්වීම බරපතල ඛේදවාචකයක් අපේ ප්‍රදේශවල, විශේෂයෙන්ම තෙත් කලාපයේ ප්‍රදේශවල, රත්නපුර දිස්ත්‍රික්කයත් ඇතුළුව. එහෙනම් මේ වැඩපිළිවෙල අපි ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වගේම පුරන් කුඹුරු නැවත අපේ රටේ මේ අවුරුද්දෙන් පස්සේ ඊළඟ අවුරුද්ද වෙනකොට නොතිබෙන තත්ත්වයේ, කියන්නේ සියලුම කන්න දෙකම අස්වද්දන්න පුළුවන් තත්ත්වයට පත් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ඔව්, නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අනුකුමාර දිසානායක මැතිතුමා අහනවා.
ගරු අනුකුමාර දිසානායක මැතිතුමා.
ගරු ඇමතිතුමනි, මේ ප්‍රශ්නයට ඍජුව අදාළ නොවුනත් ඔබතුමා දන්නවා රාජගිරි කුසිකර්ම අමාත්‍යාංශය දැන් පවත්වාගෙන යන්නේ. එය සබිතා පෙරරා මහත්මියගේ ස්වාම් පුරුෂයාට අයිති බිල්ඩින් එක තමයි. සාමාන්‍යයෙන් ගත්තොත් මාසික කුලිය ලක්ෂ 210ක් වෙනවා. ලක්ෂ 210 එකතු කිරීම වැට්. ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 230කට වගේ අධික මුදලක් මේ බිල්ඩින් එක වෙනුවෙන් ගොඩනැගිල්ල වෙනුවෙන් රජයට දරන්න සිදුවී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාස 8කට වඩා වැඩි කාලයක් මේ මුදල් ගෙවමින් තිබිලා කුසිකර්ම අමාත්‍යාංශයේ එම බිල්ඩින් එකට ගෙනිච්චෙත් නැහැ. ඒක පිළිබඳ විගණන වාර්තාවකුත් තිබෙනවා. මට මතකයි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාට පිළිතුරු ලබා දිය නොහැකි බව තමයි ඒ විගණන වාර්තාව විගණන විමසුම් පිළිබඳ ඉදිරිපත් කළ තිබුණේ. ඒසවා පහුගිය කාලේ පුරාවටම රාජ්‍ය මුදල් නාස්ති කිරීමේ ප්‍රධානම සංකේත බවට පත් වී තිබුණා. මෙම කුසිකර්ම අමාත්‍යාංශයෙන් ආදාළ අමාත්‍යාංශයේ ලක්ෂ 230කට ආසන්න මුදලකින් පවත්වාගෙන යාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට නමුත් තාමත් ඒ නිවැරදි නොවී තිබෙන බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. තාමත් එවැනි අධික කුලිය මත තමයි මෙම ගොඩනැගිල්ල පවත්වගනු ලබන්නේ. මම දැනගන්න කැමතියි ඔබතුමාගේ මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් වීම සඳහා තවමත් කටයුතු කර නැත්තේ ඇයි? මේ සඳහා තවමත් අර අධික කුලි ගෙවමින් ඔබතුමා දන්නවා සමහර කුසිකර්ම ප්‍රදේශවල ඇනිකට් එකක් හදන්න ලක්ෂ 10ක් දෙන්න විදියක් නේ. ඒ වගේම කුඩා යලප් ප්‍රතිසංස්කරණය කරන්න ලක්ෂ 15ක් දෙන්න විදියක් නේ. ඕන තරම් ඉල්ලීම් තියෙනවා කුසික ගොවි ජනපදවල ඒ කුඩා මාවත් කුඩා ඇනිකට් කුඩා මේ ඇලවේලි ප්‍රතිසංස්කරණය සඳහා. ඒවට මුදල් විශාල ප්‍රමාණයක් වැය කරන්න නැතුව තිබියදී මෙවැනි අධික මුදලක් මෙම කුසිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම ගොඩනැගිලි වෙනුවෙන් වැය කිරීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඒ වෙනස් කිරීම සඳහා ඔබතුමා විසින් ගෙනෙන තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද කියලා දැනගන්න කැමතියි.
නියෝජ්‍ය කතානායකතුමනි, අපි පිළිගන්නවා මෙහි සිදු වෙලා තියෙන්නේ වංචාවක්, දූෂණයක් සහ අත්නොමතික ක්‍රියාවක්. මේ පිළිබඳව පහුගිය කාලේ විරුද්ධ පක්ෂය ඉන්නකොට අපි වරින් වර විවේචන එල්ල කළා. විවේචන එල්ල කළා විතරක් නවතින සූදානමක් නැහැ. අද උදේ 8:37 වෙනකොට රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය ඔබතුමා ගරු අනු කුමාර දිසානායක මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට හිටපු ඒ ගොඩනැගිල්ලට ගියා. ඉතුරු ටිකත් ඉදිරි කාලෙදී කෙරෙනවා වගේම මේ ගරු සභාවට කියනවා අපි. මා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පමණක් නෙමෙයි මේ රටේ වගකීතු පුරවැසියෙක් හැටියට නීති මාර්ගයට යන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි ගිවිසුම් ඉදිරිපත් කිරීම සම්බන්ධ අපි හොඳ ගොඩනැගිල්ලට ගියයි කියලා කෘෂිකර්මය වෙනස් වුණේ නැහැ. ඒකෙන් ගොවි ජනතාවට ලැබිච්ච කිසිම සහනයක් නැහැ. සත පහක වැඩක් වුණේ නැහැ. නැවත වතාවක් අපේ රටේ මෙවැනි දේවල් සිද්ධ නොවෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒ වෙනුවෙන් නීති මාර්ගයට යන්න අපි සූදානම්. මේ වන විට නීතිඥයන් විසින් ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව විතරක් නෙමෙයි පුරවැසිය හැටියට අපිට අභිමානයක් තියෙනවා. විශේෂයෙන්ම ගොවියට අභිමානයක් තියෙනවා. ඒ අභිමානේ කෙලසන්නේ මේ වගේ වැඩවලින්. ඒ නිසා මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම දේශපාලඥයන් නිලධාරීන් ඒ සියලු දෙනාම නීතියේ අනසකට යටත් විය යුතුයි. ඒ දේ කරනවා අපි. වයිතන ඔබතුමා සෑහෙනවා කියලා ඒ උත්තරේ.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ප්‍රශාංක 4 ගරු බුද්ධික පතන ඇමතුමා.
මම අහනවා ගරු නියෝජක.
ගරු අධ්‍යාපන ඇමතුමාගේ නැසීමට.
නෑ 50.
අධ්‍යාපන ඇමතුමාගේ නැසීමට සභානායකතුමා.
සති 2ක් කල් ගන්නවා ගරු නියෝජක.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 5 ගරු චමින්ද විජේසිරි ඇමතුමා. ප්‍රශාංක 6 ගරු හේෂාවිතානගේ ඇමතුමා.
මහාන ගරු නියෝජකතනයි.
ගරු රාජ්‍ය පරිපාලන සදිසි කටයුතු පළාත් සභා සහ පළාත් පාන අමාත්‍යමගේ නැසීමට
අයන්න 1 ඔව් අයන්න 2 ඌව පළාතේ ප්‍රධාන ලේකම්ගේ වාර්තාමාන වූ දැනගැනීමට හැකිවිය. බණ්ඩාරවල ප්‍රාදේශ සභාව අඩු ආදම්ලාභී පළාත් පාන ආයතනයක් වන බැවින් ලියංගහවල නගරයේ සංවර්ධන කිරීම වෙනුවෙන් යම් වේදමක් දැරීම ප්‍රාදේශ සභාවට ඉතා අසීරු කටයුත්තක් වුවත් ලියංගහවැල ප්‍රදේශයේ පිහිටා ඇති පොදු වැසිකිළිය පමණක් ප්‍රාදේශීය සභා අරමුදලෙන් රුපියල් 87,000ක් යොදවා 2018 වර්ෂයේ නඩත්තු කර ඇති අතර මෙම නගරයේ පිහිටා ඇති කඩකාමර සියල්ලම පෞද්ගලික හිමිකරුවන් සතුව ඇති බැවින් එම කඩකාමර අලුත් වැඩියා කිරීමට ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමක් සිදු වී නැත. ආයන්න පිළිතුර මෙම නගරය සංවර්ධන කළ යුතු නගරයක් වුණත් මෙතෙක් සංවර්ධනය කිරීම සඳහා වන කිසිදු ඉල්ලීමක් මෙම අමාත්‍යාංශ වෙත ලැබී නොමැති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවොත් ප්‍රමුඛතාවයේ මත පදනම්ව සහ පවතින ප්‍රතිපාදන අනුව මේ පිළිබඳව සලකා බැලිය හැකිය. ආයන්න අදාළ නොවේ.
ඔබතුමා පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජක කතානායකතුමනි, අපේ ඇමතුමා මේ ප්‍රශ්නෙට මම හිතන්නේ පළාත් සභාවෙන් ලැබෙන පිළිතුරක් නේ ලබා දෙන්නේ. මේ ප්‍රශ්නය ගැන මම පෞද්ගලිකව අවධානය යොමු කරපු ප්‍රශ්නයක්. මගේ මිත්‍ර චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රදේශයේ නිසා මම වැඩිදුර තොරතුරු එකතු කරගත්ත ප්‍රශ්නයක්. පහුගිය කාල සීමාව තුළ අපි දැක්කා පුර නැගුම, ඒ වගේ විවිධ වූ ජාතික වැඩසටහන් හරහා ප්‍රාදේශ සභාවට මුදල් වෙන් කරා. ඒ කිසිම මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය වුණේ නැහැ. ප්‍රාදේශ සභාවේ පහුගිය කාල සීමාව ගත්තම ලැබෙන ආදායමෙන් 75%ක් සංවර්ධන කටයුතු සඳහා වියදම් කර හැකි 75%කට අධික මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙන්නේ මාර්ග සම්බන්ධ කටයුතු සඳහාම පමණයි. ඉතින් ඒ නිසා අපි මමත් හිටු ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් විදිහට ගරු නියෝජක කතානායකතුමනි අපේ ඇමතුමාට දැනුම් දෙනවා රටේ තියෙන ප්‍රාදේශ සභාවල් ගත්තොත් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඒ කියන්නේ මූල්‍ය ප්‍රමාණය මූල්‍ය ශක්තියෙන් අඩුයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ප්‍රාදේශ සභාවේ අවශ්‍යතාවයක් නැහැ. මෙතුමාගේ උත්තරය තුලත් පැහැදිලි යෝජනාවක් යොමු වුණොත් මේ සඳහා උදව් කරන්න කියලා. ඒ නිසා ප්‍රාදේශ සභාව හිතාමතාම මේ ප්‍රදේශයේ මගහරිනු මේකට වෙන ප්‍රධාන හේතුවක් තියෙනවා. මම හිතන්නේ හිටපු මාලේකා මේ පළාත් මේ මහ ඇමතිවරයෙක් ඉන්න අපේ විජිමුණි සොයිසමැතිතුමත් දන්න මේ කාරණාවක් වෙන්නේ නැති මේ ප්‍රාදේශ සභාව වෙන නිකන් දේශපාලනික අරමුණක් කරගෙන මේ ව්‍යාපාරිකයන් වෙන පාක්ෂික භාවයක් තියෙනවා කියන අරමුණකින් මේ නගරය සංවර්ධනය කරන්න ඒ ගැන කනගාටු වෙනවා. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සාමාන්‍ය ජනතාවගෙන් එල්ලෙච්ච මේ මතුවෙච්ච ප්‍රශ්නයක් මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට ප්‍රාදේශ සභාවට අවශ්‍ය පියවර ගන්න දැනුවත් කරන්න
කියලා. ගරු ඇමතුමා
අපි දැනුවත් කරන්න.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නයනේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අහන්න කැමතියි. මේ වෙනකොට ඔබතුමාලා ප්‍රාදේශ සභාවල සංවර්ධන කටයුතු සඳහා මිලියන 2ක මුදලක් ලබා දීලා තිබෙනවා. ඒක හොඳයි, ඒක අගය කරනවා. මේ රටේම ප්‍රාදේශ සභාවට ඒක ලබා දිය යුතුනා. හැබැයි අපි යාපාන රජය පාත් වුණාට පස්සේ මේ රටේ මේ වගේම ප්‍රාදේශීය සභාවලට ගාම සේවසන් 14,000ම මිලියන 1ක මුදල් ලබා දීලා ඉවර වෙලා සම්වර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා. ඒ සම්වර්ධන ව්‍යාපෘතියේ තිබිච්ච විනිවිදභාවයේ කොතෙක්ද කිව්වොත් කිසිදු යෝජනාවක් මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයෙක් විදිහට මට යෝජනාවක් ඉදිරිපත් කරන්න බැරි වුණා. ඔබතුමත් දන්නේ කාටත් අදාළයි ඒ සියලු යෝජනාවල් ඉදිරිපත් කරේ ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීන්. අද මේ වෙනකොට දේශපාලනික රැස්වීම තියලි වෙලා තමයි යෝජනාව යෝජනා කරන්නේ. ඒ වගේම මේක යෝජනා කරලා වෙන යෝජනාව කොන්ත්‍රාත්තු පිරිනැමීම කරන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා. මම අහනවා අපි දැකපු යහපාලනේ ආපහු වෙන පැත්තකට අරගෙන ගිහිල්ලාද? එහෙම නැත්නම් රටේ පරණ තිබිච්ච ක්‍රමයටම ආපහු යන්න උත්සාහ කරනවද? එහෙම නැත්නම් මේක ඇත්තටම සමාජය තුළ කතිකාවක් විතරයි ඔබතුමාලා ඊට එහා ගියපු විනිවිදභාවයකින් වැඩ කරන ක්‍රමවේදයක් අනුගමනය කරනවද?
ගෞරවනීයතුමා
චක්‍රලේඛනයක් ඉදිරිපත් කරලා තිබ්බා ගෞරවනීය නියෝජ්‍ය කතානායකතුමා. ඒ අනුව තමයි ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ඒ නායකත්වයේ අරගෙන දිසාපතිවරුන් සම්බන්ධ කරගෙන සම්බන්ධීකරණ කොමිටු වලට මේ යෝජනා දාලා අනුමැතිය ලැබිලා අද උදේ අත් වශයෙන්ම දිසාපති සම්මේලනයට මම සහභාගී වෙලා මෙතනට ආවේ. ඒ අවස්ථාවේදී අපි දිසාපතිවරුන්ට බොහොම පැහැදිලිව සැලසුම් අමාත්‍යාංශයෙන් උපදෙස් දුන්නා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ස්වේච්ඡා සංවිධාන ප්‍රජා සංවිධාන සම්බන්ධ කරගෙන තමයි මහජනය රැස් කරගෙන ගම්මට්ටමේ මේ යෝජනා ආරම් තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ඒ යෝජනා ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න අද අපි උපදෙස් ලබා දුන්නා.
බොහොම ස්තුතියි. ගෞරව මන්ත්‍රීතුමා
සංවිධානවලට මූල්‍ය හැකියාවක් නැහැ ඇත්තටම වැඩ කරන් යන්න. මොකද හේතුව ගම්පෙල්ලිය වැඩසටහන කරපු ස්වේච්ඡා සංවිධාන ලංකාවේ සියල්ල පවා මුදල් නැතුව ස්වේච්ඡා සංවිධානවලට මුදල් ගෙවන්න නැතුව හිර වෙලා තියෙනවා. ඒ නිසා මේක තරගකාරී කොන්ත්‍රාත් ක්‍රමයට ලබා දුන්නොත් අපි ඒ කාලේ කරා වගේ වැඩගත් නේද? එහෙම යෝජනාවක් නැද්ද ඔබතුමාලගේ?
ප්‍රාදේශීය ලේකම්වරුන්ට මම කලින් කිව්වාගේ උපදෙස් දීලා තිනවා චක්‍රලේඛනයක් කරහා ඒ අනුව කටයුතු කරයි.
හොඳයි, බොහොම ස්තුතියි. දෙවෙනි මට්ටමේ ප්‍රශාංක දෙක ගරු චමින්ද විජේසිරි මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයා අහනවාද?
අහනවා.
ගරු සභානායකතුමා.
සති දෙකක්
ප්‍රශාංක දෙක සති දෙකක්. ප්‍රශාංක පහ ගරු චමින්ද විජේසිරි මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයා අහනවා.
අහනවා. ගරු නියෝජක නායකතුමනි, ප්‍රශාංක පහ වෙනුවෙන් ලබා දෙන උත්තර මෙසේයි.
එක සභාගත කරන්න ඔබතුමා උත්තර පිළිතුරු දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
හොඳයි, මේකේ තියෙනෙම තුනක් තියෙනවා සභාගත කරා. ඒකින්ද මුළු උත්තරේම අපි සභාගත කරන්න.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, දැනට ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය මුළු ජනගහනෙන් 52%ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙන. සමාජීය හා ආර්ථික සංවර්ධනය කරා යන ගමනේ උපරිම ප්‍රතිලාභ ලැබීමට නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීමත් සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය නිසි පරිදි ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වන බව මාගේ විශ්වාසයයි. අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අංශ අතින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප්‍රගතියක් අප අත්පත් කරගෙන ඇතත් දේශපාලනයේ සඳහා වන සහභාගිත්වය ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩතාවය වැනි අංශ අතින් ඍණාත්මක වර්ධනයක් වර්තමානයේ දක්නට ලැබේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පවත්වාගෙන යාම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇතත් කාන්තාවන්ගේ දේශපාලනික සහභාගිත්වය අතින් දකුණු ආසියාවේ පහළම ස්ථානයකට අප රට පත්ව ඇත. එසේම වර්තමානයේ කාන්තාවන් විශාල වශයෙන් විරැකියාව හා දරිද්‍රතාවය වැනි විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳිති. ලෝක බැංකුව විසින් 2017 වසරේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව තරුණ හා දිළිඳු කාන්තාවන් සාපේක්ෂව වැඩි වශයෙන් විරැකියාවෙන් පීඩා විඳින බව සඳහන් කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ කාන්තා මූලික පවුල් මිලියන 1.2ක් පමණ වාසය කරන අතර එම පවුල් වෙත මෙම අහිතකර තත්ත්වය වඩාත් තීව්‍ර ලෙස බලපා තිබේ. මීට අමතරව සේවා ස්ථානවලදී විවිධ ලිංගික අඩන්තේට්ටම් හා බලපෑම්වලට යටත් වීමටද කාන්තාවන්ට සිදුව ඇති බව නොරහසකි. විශේෂයෙන්ම විදෙස් රැකියාවන්හි නියුක්ත කාන්තාවන්ට විශාල වශයෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත. පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ දත්තවලට අනුව කාන්තාවන්ට එරෙහි අපරාධවලද ක්‍රමික වර්ධනයක් දක්නට ලැබේ. මෙම පසුබිම යටතේ කාන්තා සුබසාධනයේ මෙන්ම කාන්තාවන් සවිවල ගැන්වීම කෙරෙහි විශේෂ හා කඩිනම් අවධානයක් යොමු කළ යුතුව ඇති අතර පහත කරුණු පිළිබඳ රජයෙන් පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි. 1. කාන්තාවන් තාක්ෂණික පුහුණු වැඩසටහන් හා නිපුණතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීම ධෛර්යමත් කිරීමට යම් දිරිමත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන්නේද? ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? 2. ග්‍රාමීය වශයෙන් සේවා නියුක්තික විදෙස් රැකියා නියුක්තික මෙන්ම දේශීයව ගෘහස්ථ සේවා නියුක්තික කාන්තාවන් විවිධ අපචාර හා සූරාකෑම්වලට ලක්වීම වැළැක්වීම සඳහා යම් වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරන්නේද? විදෙස් රැකියා සපයන රටවල් සමග මේ සම්බන්ධව යම් ද්විපාර්ශ්වික ගිවිසුම් වලට එළඹීමට රජයේ බලාපොරොත්තු වන්නේද? ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? 3. දේපළ සඳහා සමාන අයිතිවාසිකම් කීමට ණය පහසුකම් ලබා ගැනීමට හා යම් නිපුණතාවයන් ලබා ගැනීමට කාන්තාවන්ට බාධාවක් වන නීති රීති සංශෝධනය කිරීමට රජයේ කටයුතු කරන්නේද? එසේම කාන්තාවන්ට නීතිමය සේවාවන් සහනදායී ලෙස ලබා ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේද? ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? 4. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නිර්දේශ කිරීම අනුව අත්‍යවශ්‍ය මව්කිරි ලබා දීමේ කාල සීමාව මාස 6ක් ලෙස සංශෝධනය වී ඇති බැවින් හිටපු ජනාධිපති ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ මව්වරුන් සඳහා හඳුන්වා දුන් මාස 4ක වැටුප් සහිත නිවාඩු කාල සීමාව මාස 6ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ කටයුතු කරන්නේද? එවැගේම අඩු ආදායම්ලාභී ගැබිනි හා කිරිදෙන මව්වරුන් සඳහා පෝෂණ මල්ල ලබා දීම පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණා. මේ වන විට අත්හිටවලා තිබෙනවා රටේ බොහෝ ප්‍රදේශවල. නැවතත් වරක් මේ පෝෂණ මල්ල ලබා දීමට කටයුතු කරන්නේද? 5. යුද්ධයේ හේතුවෙන් වැන්දඹු තත්ත්වයට පත් වූ කාන්තාවන් මෙන්ම කාන්තා මූලික පවුල්වල අවශ්‍යතාවයන් වන ඉඩම්, නිවාස, ජීවනෝපාය හා නීතිමය අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් රජය විසින් යොමු කරනු ලබන්නේද? ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? 6. කාන්තාවන් වැඩි වශයෙන් දේශපාලනයට සහභාගී කර ගැනීම සඳහා රජයේ සැලසුම් කර තිබේද? පළාත් පාලන ආයතන සඳහා අප රජයේ සමයේ හඳුන්වා දුන් 25%ක අනිවාර්ය නියෝජනය වැනි අනිවාර්ය නියෝජනයක් අනෙකුත් ස්තර සඳහාද හඳුන්වා දීමට රජයේ විසින් කටයුතු කරන්නේද? බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා පිළිතුරු දෙනවද?
ගරු ඇමතුමිය ඊළඟ සතියේ පිළිතුරු දෙයි.
බොහොම ස්තුතියි. 22 යටතේ දෙවැනි ප්‍රශ්නයේ ගරු අනුරුද්ධ සනායක මහත්මයා,
මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව විසින් රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවීම වලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීම අත්විටවීම සහ නොසලකා හැරීම හේතුවෙන් රාජ්‍යංශ සේවයේ නියුතු හා විශ්‍රාමික සේවක සේවිකාවන්ට පැනන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. රජයේ සේවයේ නියුතුව 2016 වසරේ සිට 2019 දක්වා විශේෂයෙන් වැටුප් වැඩිවීමත් සමග සිදු වූ විෂමතාවය, කාලය තුළ විශ්‍රාම ලැබුවන්ට හිමි විය යුතු වැටුප් වැඩිවීම, 2020 ජනවාරියේ සිට වැටුපට ගලපා ලබා දෙන බවට ආණ්ඩුව විසින් පසුගිය දෙසැම්බරේ චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණා. ඒකන ඔබතුමාලා විසින්ම 2019 12/10 දින මේ වැටුප් වැඩිවීම සිදු කරන බවටත් චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණා. මේ අනුව තමන්ගේ ජීවිතය රජයේ සේවය වෙනුවෙන් කැප කළ විශ්‍රාමිකයන් සංශෝධිත නව වැටුප්වලට අනුව ජනවාරියේ සිට විශ්‍රාම වැටුප් ලැබෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් සිටියා. විශ්‍රාම ලැබීමේදී මෙම වැටුප් ගැලපීම අදාළ වර්ෂවලට අනුව ලැබෙනු ඇති බවට ඔවුන්ට පොරොන්දුවක්ද ලැබී තිබුණා. කෙසේ නමුත් 20 දින ඊයේ දිනේදී ආණ්ඩුව විසින් නිකුත් කළ ලද චක්‍රලේඛනය මගින් විශ්‍රාමිකයන්ට එම වැටුප් වැඩිවීම ලබා දීම අත්ිටුවා තිබෙනවා. ඒ නැවත වැටුප් සංශෝධන සිදු වනතුරු ඒ අත්ිටුවන බව හේතුවක් ලෙස දක්වමින්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒකේ තියෙන්නේ මෙම රජයේ ප්‍රතිපත්ති අනුව සියලුම විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉදිරියේදී වැඩි කරන නිසා ඉදිරි අයවැයවලදී අඩුම තරමේ ඔබතුමා කියන්නේ ඉදිරි අයවැයදීවත් කියලා චක්‍රලේඛනි. ඒ කියන්නේ ඉදිරි අයවැයවලදී කවදා වේද දන්නෙත් නැහැ මේවා. එනිසා මේ චක්‍රලේඛනයක නිකුත් කරා මේ වැටුප් වැඩිවීම ලබා දෙන බවට 2012/10 මාසේ 9 හැබැයි තාම ඒ වෙනුවට තමුන්වහන්සේලා චක්‍රලේඛනයක නිකුත් කරල එක අත්හිටුවලා තිබෙනවා. නව සංශෝධනයට සිදුවීතු තිබුණේ මෙම කාලේ විශේෂ කාලයක්. ඒ අදාළ කාලයට වෙන පරිදි එක පොදුවේ විශ්‍රාම වැටුප්වල තියෙන විෂමතාවය අහෝසි කිරීම දෙවෙනි කරුණ. පළවෙනි කරුණ තමයි නිශ්චිත කාලයේදී අසාධාරණ ලක්වුවන්ට මෙම විශ්‍රාපණ වැටුප ලබා දීම තමයි තමුන්වහන්සේලාගම 2012/2019 12 මාසේ 10 චක්‍රලේඛනේ
තීන්දුව කර තිබුණේ. නව සංශෝධනයට සිදු වී තිබුණේ මෙම කාලය තුළ විශ්‍රාම ලැබුවන් විසින් එතෙක් දීමනා ලෙස ලැබූ මුදල වැටුපට එකතු කිරීම හා ඒ අනුව විශ්‍රාම වැටුප ගන්නේ කරනු ලැබීමයි. එහෙත් නව අත්විටීම සමග ඔවුන් ලබන විශ්‍රාම වැටුපා විශ්‍රාමයට පෙර ලැබෙන තු සියලු දීමන සහිත වැටුප අතර බරපතල විෂමතාවයක් ඇති කරන මේ අදාළ කාලය තුළ විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් 50,000කට ආසන්න පිරිසකට හා ඔවුන්ගේ යැපෙන්නන්ට බලවත් අසාධාරණයක් සිදුකොට තිබෙනවා. විශේෂයෙන් මේ අය පසුගිය අවුරුදු 3 පුරා මට මතකයි දිනේෂ් ගුණවර්ධන ඒ වෙලාවේ මේ විපක්ෂ කටයුතු කරනකොට ඔබතුමාටත් අවිල මේ ප්‍රශ්න කිව්වේ අයයි. ඔබතුමාත් ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් පැන නැගුවා. ඒ නිසාම වෙන්නේ නැති ඔබතුමාත් හිටපු කැබිනට් මණ්ඩලයේදී 2020 12 මාසේ 10 වෙනිදා මේ තීරණ ගත්තේ. මේ 2019 12 වෙනි මාසේ 10 වෙනිදා මේ තීරණ ගත්තේ. හැබැයි ඔබතුමා වින්න කැබිනට් මණ්ඩලය ආපහු 2020 පළවෙනි මාසේ 2 වෙනිදා කැබිනට් මණ්ඩලය මේක අත්හිට උන තීරණයක් ගන්නවා. ඇයි කියලා තමයි මම අහන්නේ ඒක ගැන. ඊළඟ එක තමයි එසේම පසුගිය වසරේ රණුග්ගේ කමිටු වාර්තාව මගින් රජයේ සේවයේ නීතු සියලුම සේවක සේවිකාන්ට අතල වැටුප් වැඩි කිරීමක් 2020 ජනවාරි සිට යෝජනා කර තිබුණා. ඒ සඳහා කැබිනට් අනුමැතියක් හිටපු ආණ්ඩුව විසින් ඒ සඳහා කැබිනට් අනුමැතියක් හිමු තිබුණා. කෙසේ වුවද එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවරගෙන නොමැති බවට රජයේ සේවකයන් විශාල කනස්සලකට පත් වී තිබේ. ඒ දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ රජයේ විධායක ශ්‍රේණිය වලට අයත් නිලධාරීන්ට හා නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් ලබා දීමට පසුගිය දෙසැම්බරේදී ආණ්ඩුව පොරොන්දු වුණා. ඔබතුමාට මතක ඇති පරිපාලන සේවයේ නිලධාරීන් විශාල වැඩවර්ජනයක පවා යෙදුණා. දින දෙකක මැතිවරණයට දින කීපයකට පෙර ඔවුන් රුපියල් 50,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා හිටියා. නමුත් සියලුම මාණ්ඩක නිලධාරීන් එකඟතාවයකට ආවා මේක යම් වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි කියලා. ඒ අය ඒ සියලු දෙනාට ඒ අනුව තමයි මේ 15,000ක දීමනාව තීරණය වෙන්නේ. ලබා දීමට පසුගිය දෙසැම්බරේදී ආණ්ඩුව පොරොන්දු වුණා. ඒ සඳහා චක්‍රලේඛයක්ද නිකුත් තිබේ. ඒකත් චක්‍රලේඛනයක් නිකුත් කරා මේ 15,000 මේ ජනවාරි මාසේ ලබා දෙනවා කියලා. කෙසේ වුවද මෙම ජනවාරි මාසයේ මුලදී එම තීරණයද ආණ්ඩුව විසින් අත්තිටුන් ලැබුවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානම් තීරණ තුනක් තිබෙනවා. එකක් 2016 සිට 2019 දක්වා විශ්‍රාමගත වූවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව නිකුත් කරන ලද චක්‍රලේඛන අත්තිටුවීම. දෙක රණුග්ගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩිවීම සඳහා නිර්දේශ ලබා දී තිබෙන කැබිනට් මණ්ඩල අනුමැතිය ජනවාරි සිට ක්‍රියාත්මක කිරීම අත්විටිවි. තුන මාණ්ඩලික සේවය නිලධාරීන්ට රුපියල් 15,000ක වැටුප් වැඩිවීමක් පිළිබඳ ජනවාරි මාසයේ චක්‍රලේඛනයක් නිකුත් කර තිබීදී එය අත්විටිවීම. ප්‍රධාන ලෙස ගත්තොත් රාජ්‍ය සේවයේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් පිළිබඳ කරන් තිබුණු ප්‍රධාන තීරණ තුනක්ම ආණ්ඩුව විසින් නැවත අත්විටුවා තිබෙනවා. මේ තත්ත්ව තුළ පහත ගැටලුවට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙවිය තමා බලාපොරොත්තු වෙනවා. එක රජයේ විශ්‍රාමිකයන්ට 2020 ජනවාරි සිට ලබා දෙන බවට පොරොන්දු වැටුප් වැඩිවීම ලබා දීම අත්තිටුන් ලැබුවේ ඇයි? සහ ඊට පස්සේ චක්‍රලේඛන තියෙන ඉදිරි වාර්ත ඉදිරි අයවැයවලදී එකකුවත් නෙවෙයි ඉදිරි අයවැයවලදී කවද අනන්තය දක්වා මේක වැටුප් වැඩිවීම කරනවායි තමයි තමුන්වංශල එකඟ වෙලා තිබෙන්නේ. ඊළඟ 2016 2019 අතර කාලේ විශ්‍රාම ලැබුවන් මෙමගින් බලවත් අසාධාරණයක් වන බව පිළිගන්නේද? ආණ්ඩුව විසින් ඔවුන්ට ලබා දෙන සහනය කුමක්ද? පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලද රණුග්ගේ කමිටු වාර්තාව විසින් යෝජනා කළ වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කරන්නේ ඇයි? එම වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති කුමක්ද? හතර රජයේ විධායක ශ්‍රේණිය වලට අයත් නිලධාරීන්ට හා නිලධාරීනියන්ට රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට ගන්නා ලද තීරණය අත්තිටුන් ලද්දේ ඇයි? රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කරන්නේද ඒ සඳහා වන කාල රාමුවක් තිබේද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමැති. බොහොම ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු ඇමතුමා නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ සේවයේ විශ්‍රාමිකයන්ට 2020/1 දින සිට විශ්‍රාම වැටුප් සංශෝධනය ලබා දීම හා අත්තිටුවීම සම්බන්ධ තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇත. 2016 සිට 2019 දක්වා කාලයේ අතරතුර විශ්‍රාමලත් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016/90 2017/1 දිනට හිමිව යුතු වැටුප මත මේ වන විට ප්‍රතිශෝධනය කර ඇත. 2020 වසරේ පළමු කාර්තුව සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ අතුරු සම්මත ගිණුමකින් බැවින් දැන්ට තියෙන්නේ අතුරු සම්මත ගිණුමක්. ගිණුමකින් බැවින් 2019/12/10 වෙනි දින ඇති අංක 35/2019 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන මගින් සඳහන් කර ඇති විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන එමගින් සලකා නොමැත. සලකලත් නැහැ සලසලත් නැහැ. එබැවින් නව රජයේ ප්‍රතිපත්ති අනුව සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටු විෂමතාවයන් ඉදිරි අයවැයවලද විසඳන තෙක් ඉහත කී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 35/2019 මගින් සඳහන් කර ඇති විශ්‍රාම වැටු සංශෝධන ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි අත්හිටුව ඇත. ඒ සම්බන්ධව 2020/21 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 35/2019 නිකුත් කර ඇත. ඊළඟට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කළ වැටුප් සමාලෝචන කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා 2019/9/18 දින ඇතිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එහෙත් එම කමිටු නිර්දේශ අනුව එක් එක් සේවාවට අදාළව වැටුප් පියවර සහිත වැටුප් පරිමාණ මෙතෙක් සකස් කර නොමැත. මේ වැටුප් පරිමාණ සකස් කිරීම සංකීර්ණ කාර්යයක් වේ. කෙසේ වුවද ඒවා කඩිනමින් සකස් කර ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශ විසින් ජාතික වැටුප්පා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙතින් ඉල්ලීමක් කර ඇත. 4. රජයේ විධායක ශ්‍රේණි වලට අයත් නිලධාරීන්ට හා නිලධාරිනියන්ට රුපියල් 15,000 දීමනාවක් ගෙවීමද අත්විටීමද සම්බන්ධ තීරණ අමාත්‍ය මණ්ඩල විසින් ලබා දී ඇත. මේක මම හොයලා බැලුවා භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මම කතා කරා. මේ රුපියල් 15,000 ගෙවන්නත් අතුරු ගිණුම් වාර්තාවේ ඉඩකඩ සලසලා දීලා නැහැ. අතුරු ඒක කැබිනට් මණ්ඩලයෙන් තීරණය කරන්න ඕනේ. මුදල් ඇමතුමා යෝජනාවක් ඉදිරිපත් කළා. 5. නව රජයේ ප්‍රතිපත්ති අනුව රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ඉදිරියේදී පියවර ගනු ලැබේ. එම ක්‍රියාවලිය සඳහා ගතවන කාලය මේ අවස්ථාවේදී නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.
ගරු අනුරසනායක මහතුමා,
මෙතුමා කරුණු ගෙනහැර ප්‍රධාන තර්කය වෙන්නේ අතුරු සම්මත මොකද්ද, අපේ අතුරු සම්මත ගිනුමින් මේක සම්මත කරලා නැහැ, ප්‍රතිපාදනය වෙන් කළා නැහැ කියන. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමා, මා දැක ඊයේ පරිපූර්ණ ඇස්තමේන්තුවක් තිබුණා වාහන මිලදී ගන්න. ඒතර ඔබලාට ඔබතුමාලාට වාහන මිලදී ගන්න, ගොඩනැගිලි මිලදී ගන්න, අරලියගහ මන්දිරයට පුටු මේස ගන්න, අතුරු මේ පරිපූර්ණ ඇස්තමේන්තු ගන්න පුළුවන්. ඒ නිසා තමුන්වන්සලා සූදානම් නම් මේ වැටුප් වැඩිවීම ලබා දීම සඳහා පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගේන්න පාර්ලිමේන්තුවේ අපි සහාය දෙන්න ලෑස්ති. ඒ නිසා ඒක අර සල්ලි වෙන් කරේ නැහැ කියන එක මත පදනම්ව කතා කරන්න එපා. දෙවැනි එක, දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මේ කැබිනට් මණ්ඩලයේම තමයි 2019 12 මාසේ 10 වෙනිදා මේ තීරණය ගන්න. වෙන කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. ඒක 2012 10 වෙනි 2019 12 මාසේ 10 වෙනිදා කැබිනට් මණ්ඩලයේ මේ තීරණය ගන්නකොට දැනගෙන හිටියේ නැද්ද අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කළා නැති බව? ඒතර ඒක තේරෙන්නේ වැටුප දෙන්න යනකොට ජනවාරි මාසේ 2 වෙනිදාද? දැන් එවැනි කැබිනට් මණ්ඩලයේ රට ගොඩනැගීම පිළිබඳ ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන්නේ. දැන් තමුන්වාසියලම තමයි 2019 12 මාසේ 10 වෙනිදා මෙම විශ්‍රාමිකයන්ට මෙම වැටුප් ලබා දෙන බව තීරණය ගන්නේ. ඒ සඳහා චක්‍රලේඛ නිකුත් කරන්නේ. තමුන්වාසියම දැන් ඇවිල්ලා කියනවා ඒකට සල්ලි නැහැ කියලා. ඒතර 12 මේ දෙසැම්බර් මාසේ තීරණය ගන්නකොට ඒක දැනගෙන හිටියේ නැද්ද ඔබතුමා? ඔව්. ඔව්.
අනුකුමාර දිසානායක මහතුමා, පටලව ගන්න එපා. 2019/12 වෙනිදා නිකුත් කරලා තියෙන චක්‍රලේඛනය කැබිනට් මණ්ඩලයේ තීරණ ආරම්භ දෙන ඊට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණය ගත්තට පස්සේ තමයි රාජ්‍ය පරිපාලනයේට ඒක සති දෙකක් යනවා. ඒ සති දෙකෙන් පස්සේ ඒක අනුමත වෙලා ඊට පස්සේ චුටකින් මම පැහැදිලි කර දෙන්න. ඊට පස්සේ තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛනය නිකුත් වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම අර 15,000 වැඩෙත් 15,000 දෙනවා කියලා කිව්වා. හැබැයි අතුරු ගිරුම් වාර්තාව ඉදිරිපත් කරනකොට ඒකට මේ ප්‍රතිපාදන වෙන් කරලා තිබෙන්නේ නැහැ. ඉතින් මේවා මේ දෙකම අත්හිටුවලා තියෙන්නේ. මේක අවශ්‍ය කරලා නැහැ. මේක අපි දෙන්නේ නැහැ කියලා නැහැ. දැනට කැබිනට් මණ්ඩලයෙන් අත්හිටුවලා තියෙන්නේ ඉදිරියේදී අයවැයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සලකලා බලන්න.
අවසාන කාරණේ ගරු අනුරසනායක මහතුමා,
සාමාන්‍ය අර කියමනක් තියෙනවා මේ අමන්ට බෙදා ගන්න හැන්ද ලොකුයි,
ජනතාවට බෙදෙන හැන්ද පොඩි කියලා. දැන් මේ ප්‍රශ්නේ ජනතාවට බෙදෙන හැන්ද. ඉතින් ජනතාවගේ බෙද හැන්ද ගරු නියෝජ්‍ය කතානායක තුනේ කන් හැන්ද වගේ. මේගොල්ලන්ට බෙදා ගන්න හැන්දි බැකෝ යන්ත්‍ර වගේ. දැන් ගරු නියෝජ්‍ය කතානායක තුමනි මා ගාව තියෙන ඊයේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද පරිපූර්ණ ඇස්තමේන්තුව. මේ පරිපූර්ණ ඇස්තමේන්තුව වල මොකද තියෙන්නේ? වාහන කුලියට ගැනීම සඳහා ලක්ෂ 195ක් වෙන් කරන්න පුළුවන්. ඒ වගේම තමුන්නාන්සලට පුළුවන් සමහර නිලධාරීන්ගේ නිවාස අලුත් වැඩියා කිරීම සඳහා ඒකට මිලියන ගණන් වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමුන්නාන්සලට සහ තමුන්නාන්සලගේ අවට කණ්ඩායම් වලට බැකෝ යන්ත්‍ර වලින් බෙදා ගන්න පුළුවන් අර ලොකු කුළු වලින්. හැබැයි රාජ්‍ය සේවකයන්ට කන් හැන්දින් බෙදන්න තමුන්නාන්සල සූදානම් නැති බව තමයි පෙන්නුම් කරන්නේ. ඒක චක්‍රලේඛනේ දා ගහනකොට අමාත්‍යංශය දැනගෙන හිටියේ නැද්ද? විශ්‍රාමික ඒ කොමසාරිස් ජෙනරාල්වරයා කවුද? විශ්‍රාමික කොමසාරිස් ජෙනරාල්වරයා එතුමා විසින් චක්‍රලේඛන ගහනකොට අමාත්‍යංශය දැනගෙන හිටියේ නැද්ද? මේම කොමසාරිස්තුමා චක්‍රලේඛනයක් ගහනවා ඒ සඳහා සල්ලි නැහැ කියන එක.
කැබිනට් මණ්ඩලයෙන් ගත්ත තීරණයක් අනුවයි චක්‍රලේඛන නිකුත් කරලා තියෙන්නේ. එතකොට අත්හිටවන්න තමයි කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගත්ත ප්‍රතිපාදනය නැති නිසා.
ගරු රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා,
මහනවා මහින්ද සමරසිංහ මැතිතුමාගේ රජයේ සේවකීන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයට තමයි රණුග්ගේ කමිටු වාර්තාව ආවේ. ඒ කමිටු වාර්තාව අනුව තමයි පහුගිය ආණ්ඩුවෙන් ජනවාරි පළවෙනිදා ඉඳලා සියලු රජයේ සේවකීන්ගේ වැටුප් 3000 ඉඳලා 24000ක වැඩි වෙන්න පහුගිය ආණ්ඩුව තීරණයක් ගත්තා. ඉතින් මෙතනින් කියවෙන්නේ තමුන්නාන්සලා එක නවත්තලා තියෙන එච්චරයි. නෑ නවත්තලා. ඒකනේ නවත්තලා.
නෑ නෑ. නවත්තලා. තමුන්නාන්සලා. නෑ නෑ.
රජිත් මද්දමන්නාර ඇමතුමා.
අපට මූලික වැටුප එකහු කරද්දී 2016 අංක 3 චක්‍රලේඛය අනුව 2020 වෙනකොට ඒ අයට ඒ වැටුප් විශාම වැටුප් වැඩිවීම ලැබලා දුන්නා. මේකත් තමුන්නාන්සලා නවත්තලා තියෙනවා. ඒකනේ කරලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි විධායක ශ්‍රේණි නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවට අපි කැබිනට් තීන්දුවක් කරන් ඒක අනුමත කරා. තමුන්නාන්සලා ඒක නවත්තලා තියෙනවා. ඒක තමයි කරලා තියෙන්නේ.
ගරු ඇමතුමා. නියෝජ්‍ය කතානායකතුමනි මැතිවරණයක් කටළඟ තියලා මේ වගේ තීරණ අරගෙන ඊට පස්සේ අතුළු ගිනුම් වාර්තාවක් ඉදිරිපත් කරනකොට ඒකෙන් ප්‍රතිපාදනය වෙන් කරන්න බැරි ආණ්ඩුවක් ගැන කතා කරලා වැඩක් නැහැ. හරිද? අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ කලින් ගත්ත තීරණවලට ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසා අපිට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගන්න සිද්ධ වුණා. මේක අත්හිටවන්නේ ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කරනකම්.
හොඳයි. බොහොම ස්තුතියි. බොහොම කනගාටුයි ගරු රජිත් මදම. මෙතනින් එහාට මට ඉඳෙන්න බෑ ඔබතුමාට. වරප්‍රසාද ප්‍රශ්නයේ ගරු රවුෆ් හකීම් මැතිතුමා, අනුබ රවුෆ් හකීම් ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු නියෝජ්‍ය තානායකතුමනි, ඔබතුමාන මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රකාශය කිරීමට මට අවස්ථාව ලබා දී පිළිබඳව. පසුගිය ජනවාරි 18 වෙනි දින ලංකාදීප, ඩේලි මිර, වීරකේසරි ඇතුළු ප්‍රධාන පුවත්පත් කීපයක මාව අත්අඩංගුවට ගන්නා ලෙස මේජර් අජිත් ප්‍රසන්න නැමැති පුද්ගලයෙක් කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිලා කර ඇති බව ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන රිල්වාන් නැමැති ත්‍රස්තවාදීකුගේ සුවදුක් විමසීමට මා 2017 දී කොළඹ රෝහලකට ගිය බවත් එම සිද්ධීන්ට අදාළ තොරතුරු 2019 ඔක්තෝබර් 23, 24 සහ 25 දිනවලදී පුද්ගලික විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රවෘත්තිවල ප්‍රකාශනය වූ බවත් ඒ පිළිබඳව මාව අත්අඩංගුවට අරගෙන විමර්ශනය කළ යුතු බවත් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් වාර්තා වී තිබුණි. මෙය සම්පූර්ණයෙන්ම සත්‍යෙන් තොර ද්වේෂ සහගත ලෙස ගොතන ලද ප්‍රවෘත්තියකි. එම අභූත චෝදනාව ඉදිරියට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගොතන ලද නිෂ්ඵල ව්‍යායාමක් බව මා ප්‍රකාශ කරමි. මාධ්‍ය මේ ආකාරයේ තහවුරු නොකළ ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කිරීම නිසා මහජනයා තුළ හැඟීම් උත්සන්න වීමෙන් මාහට ජීවිත චාදනවලටද මූණ පෑමේ අවධානමක්ද මතුවී ඇත. සහරාන් හෂීම් රිල්වාන් ඇතුළු සියදිවි නසාගෙන මැරුණු ත්‍රස්තවාදීන් කීප දෙනෙක් පිළිබඳව එම ප්‍රහාරය සිදුවීමෙන් පසු මේ දක්වා විවිධාකාරයේ විමර්ශන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළුව සිදුකරන ලදී. ඊට අමතරව පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිසම් සභාවක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇත. මේ දක්වා අනාවරණය වූ කරුණු අනුව මා සම්බන්ධයෙන් හෝ මාගේ පක්ෂයේ ක්‍රියාකාරීන් සම්බන්ධව හෝ කිසිම චෝදනාවක් එල්ල වී නොමැති බව මගේ විශ්වාසයයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පසුගිය නොවම්බරයේ පැවැත් වූ ජනාධිපති මැතිවරණ සමයේදීත් තවත් පුද්ගලයන් කීප දෙනෙක් ලවා මටත් මා ඇතුළු මාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව සැක පළ කරන ආකාරයට මෙවැනිම උත්සාහයන් රඟ දැක්වූ අතර මම මා සතු සාක්ෂි ඉදිරිපත් කරමින් එය පුද්ගලිකව මට විරුද්ධව මඩ ගැසීමේ ව්‍යාපාරයක් බව මෙම උත්තරීතර පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තුවේදී පැවැත් වූ මාධ්‍ය හමුවේද සාක්ෂි සහිතව කරුණු ඔප්පු කළෙමි. නැවත එම නාටකයම ඉහත කී පුවත හරහා එළි දක්වයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බළලුන් ලවා කොස්සට බෑමෙන් භාවමින් මේ අර අදින්නේ තම නොහැකියා වහසාගෙන පරණ මඩවලින්ම ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයේදීද ජනතාව ගුණාට අන්දවීමට බව මට තේරුම් ගත හැකිය. මීට පෙර මෙම සිද්ධියට අදාළ මම පැහැදිලි කළ ආකාරයට 2015 පැවත් වූ මැතිවරණයෙන් පරාජයට පත් වූ හිස්බුල්ලා මැතිතුමන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් අසුනක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග ප්‍රීති ප්‍රමෝදයට පත්ව තම විරුද්ධ පාක්ෂිකයන්ට 2015 අගෝස්තු 20-21 යන දිනවලදී සැලකුවේ කඩු පොළු සහ බෝම්බ වලිනි. කාත්තාංකුඩි ප්‍රදේශයේ සිදු වූ එම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමටද හානියට හා අගතියට පත් ජනතාව පිළිබඳව සොයා බැලීමටද මම එම ප්‍රදේශයට 2015 අගෝස්තු මාස 22 දින සංචාරය කළෙමි. හානියට පත් වූ පල්ලියකට මා ගිය අවස්ථාවේදී පැවත් වූ සාකච්ඡාවකදී හිස්බුල්ලාට ජාතික ලැයිස්තු පත්වීම ලැබුණට පැමිණ සිටි මහජනයා අප්‍රසාදය පළ කළේය. එම පිරිස අතර සහරාන්ද එක් අයෙක් ලෙස පෙනී සිටි බව මාද දැනගත්තේ මේ ප්‍රවෘත්තිය පළ වූ පසුවයි. මඩකලපු රෝහලේ එදින එනම් 2015 අගෝස්තු මස 22 දින පශ්චාත් මැතිවරණ ක්‍රියාවන්ට ගොදුරු වී නේවාසිකව ප්‍රතිකාර ලද තවත් අය සිටි අතර ඔවුන් සමගද මම කතා කළෙමි. රිල්වාන්ද ඒ අතරින් එක් අයෙකු පමණි. මේ සියල්ල හොරු රහසේ සිදු වූ දේවල් නොවේ. එවකට මඩකලපු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද තවත් උසස් පොලිස් නිලධාරිවරුන් කීප දෙනෙක්ද මාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මාධ්‍යවේදීන්ද තවත් අවශේෂ ප්‍රදේශවාසී ජනතාවද මා සමග සිටි අතර මාගේ එම සංචාරයත් රිල්වාන් නැමැත්තා රෝහලේදී මුණගැහෙන රූපරාමුවත් ඇතුළු එම පුවත එදිනම සිරස රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ බවටත් මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. අවාසනාවට එදා අපි කිසිවෙක් ඔවුන් බිහිසුණු ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගෙන නොසිටියෙමු. එම සිදුවීම් පිළිබඳව මට මගේ හෘද සාක්ෂිට එකඟව කිව හැක්කේ ඒ පමණකි. දැන් ජනමාධ්‍ය මගින් වරකට එක් අයෙකු 2015 අගෝස්තු 22 දින මම කාත්තාංකුඩි ප්‍රදේශයට ගිය වෙලේ අහම්බෙන් ත්‍රස්තවාදීන් කියා නොදැන ඒ අයව හමු වූ එම සිද්ධිය පෙන්වයි. එම සිද්ධියම උපුටාගෙන මේ පිළිබඳව යළිත් තව අයෙක් පැමිණිලි කරන පුවත තව දිනක පෙන්වයි. තවත් දිනකින් තවත් අයෙකු මේ පිළිබඳව
තවත් දෙයක් කියනු පෙන්වයි. නොකල නොසිතු වරදකට මම කිසිසේත්ම චින්තිතයකු වීමට කැමති නැති බව ප්‍රකාශ කළ යුතුය. පාස්කු දින ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නාමිකව මුස්ලිම් ජාතිකයන් වුවත් නියම ඉස්ලාම් භක්තිකයන් නොවන බව ආගම් පිළිබඳ ප්‍රමාණික දැනුමක් සහිත ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. ඒ ඉතිහාසයේ මැකිය නොහැකි කළු පැල්ලමක් බව සැබෑය. නමුත් එම පැල්ලමෙහි කළුවෙන් මා අසීරුවෙන් රැස්කරගත් යම් කීර්ති නාමයක් වේද එය විනාශ කිරීමට නිහීන ලෙස උත්සාහ දැරීම අතිශයෙන්ම කනගාටුවට කරුණකි. ගරු කතානායකතුමාගෙන් සහ මෙම ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මාහට විරුද්ධව නගා ඇති චෝදනා පිළිබඳ වහා විමර්ශනය සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. එමෙන්ම ඒ පිළිබඳව පූර්ණ සහයෝගය ලබා දීමටත් ඕනෑම අවස්ථාවක ප්‍රකාශ ලබා දීමටත් සියලු විමර්ශන කටයුතු සඳහා සහයෝගය ලබා දීමටත් සූදානම් බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මම මගේ ජීවිත කාලය පුරාම කිසියම් වූ ආකාරයකින් අභූත චෝදනා යෙදීම මඩ ගැසීම සිදු නොකරන අයකු වන අතර ත්‍රස්ත ක්‍රියාවන් සඳහා ප්‍රකාශයක්වත් සිදු නොකළ අයකු බව මම උත්තරීතර ස්වභාවයේ සඳහන් කිරීමට කැමැත්තෙමි. මාගේ මෙම ප්‍රකාශය නිම කිරීමට මත්තෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ අඩංගු වන කරුණු මතක් කිරීමට කැමැත්තෙමි. යමක් ඇසූ පමණින් එය විශ්වාස නොකරන්න. පරපුරෙන් පරපුරට පැවත එන හෙයින් සම්ප්‍රදාය මේ අය සිතා යම් කිසිවක් නොකරන්න. බොහෝ දෙනා පවසන නිසා හෝ ආරංචියෙන් දන්න නිසා හෝ යම් කිසිවක් විශ්වාස නොකරන්න. ඔබගේ ආචාර්යවරුන්ගේ හෝ වැඩිහිටියන්ගේ වචනය නිසා පමණක් විශ්වාස නොකරන්න. එහෙත් නිරීක්ෂණයෙන් සහ විශ්ලේෂණයෙන් පසුව යම් කිසිවක් තර්කයට න්‍යායට ගැලපෙන්නේ යයි අවබෝධ වූ විට එමෙන්ම ඒ සෑමදෙනාගේම යහපතට සහ සුවසෙතට තුඩු දෙන්නේ යයි ඔබට අවබෝධ වූ විට පමණක් යම් කිසිවක් පිළිගෙන එයට අනුව හැසිරෙන්න. මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්න කැමති හුදු දේශපාලන වාසිතකා කෙනෙකුගේ චරිතය විනාශ කරන්න පෙර කාලාම සූත්‍රය කියවන ලෙසය. මේ ලෝකයේ සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය ඇති බවත් බුදුන් වහන්සේ දේශනා කළා. ඔබට පෙනෙන දෙය ඔබ දකින දෙය සත්‍ය නොවෙන්න පුළුවන්. ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.